පටිච්චසමුප්පාදේ ගත්තාම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික අයිති උප්පත්ති භවේ. හරිද? ඊට පස්සේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටික අයිති කර්ම භවේ. ඔය භවයම තමයි දෙපැත්තට භවයේ කොටස් දෙකකට බෙදෙනවා, කර්ම භවය සහ උප්පත්ති භවය කියලා. එතකොට පටිච්චසමුප්පාදේ භවය දක්වාම තියෙන අංග ටික තියෙන්නේ උප්පත්ති භවය සහ කර්ම භවය කියන දෙක විතරයි. එතනදී අපි කියමු දැන් එර අවිද්‍යා සංකාර කියලා කිව්වහම එතන තණ්හා උපාදාන භව කියන ධර්මතා අහම තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා පහ හටගත්තා. හටගන්නකොට එතනත් අපි දත යුතුයි. දැන් විඥානය කියනකොට එතන ප්‍රතිසන්දි විඥානය මුලින්ම ගන්නෙ. විඥානපච්ච නාම රූපං කියනකොට එතන විඥානය පස සම්පූර්ණයි. නාම ධර්ම ඇතිකරන්න නාම රූප දෙක හදන්න තමයි විඥානය වැය වෙලා තියෙන්නේ. ප්‍රතිසන්දි සිටින් කරන්නේ මොකද්ද? සිටේ තියෙන නාම ධර්ම ටික උපද්දනයක නාම ධර්ම ටික උපද්දනයක තමයි ඒ ප්‍රතිසන්දි සිටේ වෘත්තිය. ඒ නාම ධර්ම වලට අනුව රූපය හැදෙන. එතකොට නාම රූප කියන ධර්මතාවය පවත්වන්න තමයි විඥානය කියන එක වැය වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිසන්දි සිටේ වෙන කෘත්‍යයක් නැහැ. මේ නාම රූප දෙක හැදෙනකොට වර්ධනය වෙනවා කියලා කියන්නේ ආයතන ටික හැදෙනවා. ආයතන හැදෙනකොට බාහිර අරමුණ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඊට අනුගත විඥානය ඉදිරිලා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයෙන් රූපායතන නම් චක්කු සම්පස්සජා වේදනාව, රූප සංඥාව, රූප සංචේතනාව පාලු වෙනවා. ඉතින් නාම රූප දෙකක් එතන. ඒ ටිකේ කිසියම් වෙලාවක ওই විඥානාවක සලආයතන පස්ස වේදනා කෙනෙකුට කෙටියෙන් දැනගන්න අපිට හැට රූපයක් පෙනෙනවා කියන අවස්ථාව. ඉතින් ගත්තාම ආධ්‍යාත්මික පැත්තෙන් හැම වෙලාවෙම ඇහැ සවිඥානක වෙලා විඥානය නිසා ප්‍රසාද මේ කය සවිඥානක වෙලා කයේ ප්‍රසාද ටික හැදිලා ප්‍රසාදයට බාහිර රූපයක් ගැටිලා ඒ ගැටෙන නිසා හිත ඉපදිලා මෙහෙම යමක් පෙනෙනවා කියන සිද්ධාන්තයක් කරන එකට තමයි ඔය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ. ඔය ටික උප්පත්ති භවය. මේ ටිකේ කර්ම නැහැ, කෙලෙස් නැහැ. එතකොට ක්ලේශ අමුසයක්වත් නැහැ. විපාක. ඊට පස්සේ එතන හැම වෙලාවෙම ලෝකයට විපාක කියලා කිව්වට එතන ඇති වෙලා තියෙන සතර ආහාර. කබලින්ක ආහාරය, පස් ආහාරය, මනසංචිතන ආහාරය, විඥාන ආහාරය කියලා සතර ආහාරයක් තියෙනවා. ඔය ආහාරයේ හේතු ප්‍රත්‍යයෙන් තියෙනවා. ඔය ආහාරයේ ස්වභාවය තමයි, නැත්නම් ඒ විපාක ටිකේ ස්වභාවය තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි හැම වෙලාවෙම. ඊට පස්සේ ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නැතිනො නැති වෙනු අනිත්‍යයි. එතකොට ඒ වගේම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි දුක. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම සත්වපුද්ගල කිසිම ධර්මතාවකින් තොරයි ශුන්‍යයි. රාග දේශ මොහ කිසිවක් නැහැ, අනිමිත්තයි. ප්‍රාර්ථනා කොටතු කිසිම දෙයක් නැහැ, අපනේ හිත ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ ඒ පෙනෙන තත්ත්ව, පෙනෙන ඇසිදිරි පිටරෙන රූපේ ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා ආපෝ වර්තමාන කර්ම භවය පටන් ගන්නවා. අවිද්‍යාවෙන් පටන් ගන්න, නොදන්නා ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා දැකපු රූපේ හෝ කියන්නේ අපි යම් විඳනන් අරමුණක් ඇහෙන, ඒ විඳපු රූපේ හෝ විඳපු වේදනාව හෝ මේ විඳපු සංඥාව හෝ පෙනුණු දේ අරබය හිතපු කම හෝ සිහි කරගත හැකි, හිතට සිහි කරගන්න. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනකොට දැකපු රූපේ හෝ සිහි කරගන්න, වේදනාව හෝ සිහි කරගන්න, සංඥාව හෝ සිහි කරගන්න. සිහි කරගෙන තණ්හාවසෙන් උපාදාන වශයෙන් හැසිරෙනවා හිතේ. ඒ සිහි කරගත්ත නිමිත්තට හැසිරුණාම භව කියලා කියන්නේ දැකපු දේ තියෙනවා වගේ තේරෙනවා තමයි. දැන් අර විපාක ටික සම්පූර්ණ ඉවරයි, ඊට පස්සේ කර්ම භවයේ කෘත්‍යය තමයි දැකපු දේම නැවත හිතින් ඔසවලා දෙනවා කියන එක අවිද්‍යා සංඛාරයේ ලක්ෂණය. සිහි කරගන්නවා කියන්නේ ඒ දැකපු රූපේ හෝ අහපු සද්දේ හෝ අහපු ගන්ධේ හෝ නැත්නම් ඒ අරමුණ විඳපු වේදනාව හෝ සිහි කරගන්නවා. සිහි කරගෙන තණ්හා වශයෙන් හිත හසුරවනවා. ඒක සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, දික්තියක් හැටියට, කාම වස්තුවක් හැටියට උපාදාන වශයෙන් හැසිරෙනවා. එතකොට භව කියලා කියන්නේ අපිට තියෙන්නේ දැනෙන්නේ දැකපු පැත්තේ රත්තරන් තියෙනවා, දැකපු පැත්තේ පුද්ගලයෙක් ඉන්නවා වගේ කියන තැනකින් තමයි අපේ මනසේ ගතිය හිටින්නේ. දැන් මෙහෙම ඉන්නකොට කුටි, ගෙවල්, මිනිස්සු ඉන්නවා කියලා අපිට මෙහෙම සිහි කරගන්න පුළුවන් ගතියක් තියෙනවනේ. මේ තමයි දැන් කර්ම භවය. ඔය කොහොම ඇති බවට තියෙනවා කියලා තේරෙන එක කර්ම භවය. ඔය කර්ම භවය තියෙන තැනක භවපච්චය ජාති පුද්ගලයේ ඉපදීම තියෙනවා, පුද්ගල භවයේ ඉපදීම තියෙනවා. පුද්ගලයෙක් ඉන්නවා තියෙනවා කියන ගතිය පුද්ගල භවයේ දුක් ටික තියෙන ඔය කෙලෙස් එක. ඊට පස්සේ දැන් තියෙනදී අපි බලන්න යනවා කියලා ගියොත් ආපහු ඇහැ හදා ගන්නවනේ. දැන් කුටිය තියෙනවා කියලා පෙන්නන තියෙන තියෙනවමයි කියලා හිතෙන ගතිය තමයි මේ හිතේ තියෙන්නේ අපේ. ඒකට තමයි කර්ම භවය කියලා කියන්නේ. කර්ම භවය මොකටද? උප්පත්ති භවය සඳහා. අපහු මේ ආයතන ටික හදා ගන්න. ඔහොම තියෙනවා කියන කමෙන්ද අපි බලන්න යනවා කියලා කියන්නේ මේ ආපහු සිතින් නාම ධර්ම අරමුණු කරගෙන නාම ධර්මයන්ගෙන් රූපය අරමුණු කළා, රූපය හොයන්න පැමිණෙනවා. ආයත ආයතන ටික හදා ගන්නවා. ඒ හින්දා ඇස් ඉදිරිපිට රූපයක් තමනවා. මේ කර්මයට ආයත විපාකයක් පෙන්නනවා කියන්නේ. ඕන දැන් ආයත උප්පත්ති බව. ආයත එකේ කෙලෙස් නැහැ, කර්ම නැහැ, එතනින් ඉවරයි. නමුත් ඒක නොදන්නා අවිද්‍යාවෙන් ආයත දැකපු දේ සිහි කරනවා. සිහි කළා ඒකට තණ්හ උපාදාන වශයෙන් හැසිරෙනකොට ආයත් භවය, ආයත් කුටි ඇති බවට මාසෙකි. ආපහු තියෙන කුටියට යනවා කියලා යන්නේ මොකද්ද? ආයත් විඥාන නාම රසලාතර පස්ස වේදනා කියලා උප්පත්ති භවය හදාගන්න. ආයත් ඉතින් ඉවර, චක්‍රයක් නැහැ හැම වෙලෙම. ඒ විපාකයෙන් ඉවරයි. ආයත් ඒක එතන තියෙන යතහ භූත ස්වභාවය නොදන්නා කම නිසා ආයෙත් දැකපු දේ සිහි කරලා ගන්න. එතකොට අපිට සිහි කරන දේ බලනවා, දැකපු දේ ආපහු ඇති බවට සිහි කරගන්න පුළුවන් මට්ටමක් හදා ගන්න. කිසිම වෙලාවක පෙනෙන ඇත්ත දකින්නේ නැහැ අපිට. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණ ජීවිතය කියන්නේ මේ පටිච්චසම්පාද සිද්ධාන්තය චක්‍රය. ඔහොම වෙවි ඉන්නකොට මේ කය ආවිෂ හිඳුනො විඥානයේ කයට බහලා ආයතන ටික හදන්න තියෙන හේතුව නැති වෙන පැත්තට තමයි අපි නැරනවා. හැබැයි දැන් මෙහෙම කුටිය අනිත් අය ලෝකෙ සිහි කරන්න පුළුවන් මට්ටම වගේ ගතිය එහෙමම තියෙනවා. ඒ ගතියට දැන් අපි හොයාගෙන යනවා වගේම විඥානයේ දැන් අපි කුටිය කියන එක දැකලා සිහි කළා යන්න හැදුවා. දැන් මේ කය තියෙන හින්දා කයට විඥානය බහලා කය අරගෙන යන්න පුළුවන්. කය හිඳිලා නම් ওই යන්න යන විදිහට විඥානය පැමිණෙන වෙන රූපකට. ආයෙත් ගිහිල්ලා ওই වගේ සවිඥානක වෙනවා. කර්ම භවයේ අතීතාත්ම උප්පත්ති භවයේ හිඳෙන්නේ විපාක. ඒක පටිච්චසම්පාද සිද්ධාන්තයේ ගත්තාම අකණ්ඩ සිද්ධිය.
ඒක ඊට පස්සේ නැවත මේ සිතින් කිහි කරගෙන ඊට පස්සේ මේ කිහි කරගත්තු මේ එක හරහා මේ නැවත මේ උපත්යත බණ්ඩ කර්ම විපාකයක්
නෑ. ඒක තමයි මතක් කළේ. විපාක ටිකේ කිසිම වෙලාවක නැවති උපදීමේ හැකියාවක් නෑ, උපද්දීමේ හැකියාවක් නෑ. ඒක සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි, ශුන්‍යයි, අනාත්මයි. ඒක හටගෙන අපි දැනගත්තත් නැත. ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැතිව නැති වෙනවාම ඒ පෙනෙන චක්කු විඥාන මට්ටම්, සෝත විඥාන මට්ටම් කියන ඒවා අපි දන්නෙත් නෑ. හටගෙන නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම අවිද්‍යාවමයි දෙවනුවට සම්බන්ධ වෙන්නේ. සංසාර චක්‍රයේ ආරම්භය නැත්තම් මේ සත්වයාගේ ආරම්භය කොතනද කියලා ඇහුවොත් අවිද්‍යාව කියන්නේ. අපි සත්ව කතාවක් කතා කරන තැනක අවිද්‍යාවෙන්ම තමයි ආපහු දැකපු වහපු නිමිති ටික ඇති බවට හදන්නේ. ඕගොල්ලන්ට යම් තාක් රූපයක් ගැන හෝ වේදනාවක් ගැන හෝ සංඥාවක් සංඛාරයක් විඥානයක් ගැන හෝ හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ පුළුවන් නම් මේ ඒ හිතන කියන කරන දැනුම් ටිකත් දැනුම් වලට අහුවෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය ඔක්කොම ටික අයිති දැන් කර්ම භවයට. කොම කර්ම භවයට? සබ්බම් භවගාමී කම්මං කම්ම භවං. සියලුම භවගාමී කර්ම කර්ම භවයයි. හිතින් කියින් කිතින් කරන්න පුළුවන් යම් තාක් හිතන්න පුළුවන් නම් මෙතන ඉඳලා එක තැනක ඉඳලා ඒ ඔක්කොම කර්ම භවයයි. ඒ නිසා ඕනම දෙයක් රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ටබ්බයක් හෝ සිහි කළා ගිහිල්ලා බලනවා අහනවා කියන අවස්ථා ටිකේදී උපදින ආයතන ටික ගත්තාම විපාකයි. ওই කර්මයට විපාක. විපාක ටිකේ කෙලෙස් නැත්තේ. ආපහු විපාක ටික ওই වගේම අපේ මතකෙට හිටින්නේ ඇති බවට හිටින්නේ අවිද්‍යාව හරහා තණ්හා උපාදාන වශයෙන් හැසිරෙනකම නිසා. දැකපු අහපු දේවල් අරඹය තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන තාක් මනසේ දැකපු දේ සිහි කළා අවිද්‍යාව හෝ තිබුණ තණ්හාව හෝ තිබුණ කර්මයේ ඒකට හිතින් කියින් කිරින් කරන බව හෝ තිබුණොත් භවයේ කර්ම භවයේ සැකසෙනවා. ඒ කියන්නේ දැකපු දේ තියෙනවමයි කියලා හිතෙනවා. දැන් භව නිරෝධෝ ජාති නිරෝධා කියලා කියන්නේ යම් වෙලාවකදී කුටිය තියනවා, ගෙවල් තියනවා, අනිත් සත්ව පුද්ගලව ඉන්නවා කියලා මේ තියෙන ගතිය තමන්ගේ මනසේ යම් වෙලාවකදී නැති වුණොත් බාහිර විතරක්නේ මේ තමන් ඉන්නවා අතපය තියනවා කියන මේකමත් අයිමෙන් ඔක්කොම එදාට කර්ම භවේ නැහැ. කර්ම භවයේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? සත්පුද්ගල භවය නිසා එන සත්පුද්ගල භවය නිසා එන සියලු දුකද නැති වෙනවා. එතකොට සම්මා දිට්ඨිය නිසා මේ ආයතන ටික පවතිනවා. ඒ කියන්නේ අවිද්‍යාව නිසා නෙමෙයි උප්පත්ති භවය. අපි කියමු 13 ආනත්ය නිසා සංඥා නානත්වයක් උපදිනවා කියන සංඥාවෙන් ආයතන ටික පරිහරණය කළ හැකි. වෙනද වගේ එහෙම පරිහරණය කරනකොට තියෙන ලක්ෂණය තමයි යන්න කලින් තිබුණත් නෙමෙයි ඒ රූපය ගිහින් ආවෙන් පස්සේ තියෙනවත් නෙමෙයි උපදවාගෙන පරිහරණය කළ හැකි කියන නුවණ. මම කිව්වේ කණ්ණාඩියක් ගාවට අපිට යන්න ඉස්සෙල්ලා ඒකේ ඡායාවක් නැහැ කියලා අපි දන්නවනේ. ගිහින් ආවෙන් පස්සෙත් නැහැ කියලා දන්නවා. නමුත් එහෙම දැනගෙනත් අපිට මූණ බලන්න පුළුවන් නේ ගිහිල්ලා නේද? ආන් ඒ විදිහට තමයි රහතන් වහන්සේලා ලෝකෙ පරිහරණය කරන්නේ. නමුත් දැන් අපි පරිහරණය කරන්නේ කොහොමද? යන්න ඉස්සෙල්ලාමත් අපිට දැන් දානශාලාව තියෙනවා. හරිද? එතකොට තියෙන දානශාලාවට තමයි යන්නේ. ගිහිල්ලා ආවට පස්සේ ආපහු තියෙනවා. එතකොට වර්තමානයේක හටගෙන නිරුද්ධ වෙන බව හසු නොවි කර්ම භවයේ පැත්තෙම අපි රැඳිලා ඉන්නේ. ඒක නේද? යන්න කලින්ම තියනවා කියලා පෙන්වන එකත් කර්ම භවයේ. ගිහිල්ලා ආවට පස්සේ තියෙනව බවට තේරෙන එකත් කර්ම භවය. ඒකයි පුද්ගල භවය හැම වෙලෙම පුද්ගලයා පවතින්නේ උතන. අර ටික හටගෙන නිරුද්ධ වෙනවා. මේ තියෙනවා කියන කම නිසා උපද්දනවා. උපද්දපු ටික ප්‍රතිනිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා අවිද්‍යාවෙන් ආපහු ඒ ටික තියෙනවා කියලා හිතා ගන්න. තියෙන බව හෝ තිබුණු බව කියන ටික අපිට දැනෙන්නෙම කර්ම භව පැත්තේ. උතන තමයි දුක් වෙන්න අඬන්න පුළුවන් පුද්ගලයෙකුට පුළුවන් හේතු ටික තියෙනවා. ඔකට ඔක නිවෙන්නේ නැහැ, නැති වෙන්නේ. පිනුණු පැත්තේ දැන් මම මට තියෙනවා කියලා මෙහෙම සිහි කරනකොට පිනුණු පැත්තේ තිබුණු ස්කන්ධ නිරුද්ධ වෙලා නේද කියන නුවණක් ආවෙ නැත්තම් පේන්නේ. මෙහෙම සිහි කරනකොට පිනුණු පැත්තේ තිබුණු ස්කන්ධ නිරුද්ධයි කියනක පේන්නේ. ඒ ස්කන්ධයන්ගේ වටිනාකම ගෙවිලා නොතිබුණු ස්කන්ධ ඇතුළේ තියෙන ශුන්‍යතාවය අවබෝධ වෙලා තිබුණ නැත්තම් ඉස්සෙල්ලාම සතර පරමාර්ථ ධර්මයක් තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. මේ සතර පරමාර්ථ ධර්මයන්ගෙන් දැන් ලෝකේ කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයක් පවත්වන රන් රිදී මුතුමැණික් පරිහරණය කරන ගිවල් දුරුවල් ස්වාම පුරුෂෝ බිරිඳලා ඉන්න මේ මානසික මට්ටමේ යුක්ත සත්පුද්ගල හැඟීමක් පවත්වන මට්ටම තමයි ලෝකෙ කියලා කියන්නේ. මේ ලෝකයේ කෙලවර නැත්තම් මේ ලෝකයේ කියන එක අතහරින්න පුළුවන්කම තියෙන්නේ චිත්තචෛසික රූප කියන සංකත පරමාර්ථ ධර්මයට හිත තබලා. ඔය චිත්ත චෛසික රූප නිබ්බාන කියන ධර්මතා සතර පරමාර්ථ හතර දෙකට බෙදනවා සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා. පරමාර්ථ කියලා කියන්නේ යමක් බෙදලා බෙදලා නැවත නොබෙදිය හැකි තත්ත්වයට පත්වන උත්තරයට තමයි පරමාර්ථ කියලා කියන්නේ. පරමාර්ථය කියලා කියන්නේ උතුම්ම අර්ථය, උතුම්ම ඇත්ත, කෙලවර. එතකොට අපිට සත්වයක් කියලා හිතෙන තැනක මේ චිත්තචෛසික රූප කියන ධර්මතාව ටිකට හිත තබලා ඒක ඇත්ත පෙන්වලා තමයි මේ සත්ත්ව භාවයේ මිදෙන්න පුළුවන්. පුද්ගලකමෙන් මිදෙන්න පුළුවන්. රන්රිදී මුතුමැණික් කියලා පෙන්වන දේ තුල චිත්තචෛසික රූප කියන ධර්මතාව ටිකේ තියෙන නොවටිනා ස්වභාවය, ශුන්‍යත ස්වභාවය පෙන්වලා තමයි මේ වටිනාකමෙන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයේ තුල පවතින සියලුම ධර්මතාවයන් අතහරින්න තියෙන ටික තමයි සංගත පරමාර්ථය. එතෙන්ට හිත තබලා තමයි ලෝකේ අතහරින්නේ. ඊට පස්සේ අසංගත පරමාර්ථයට හිත තබලා තමයි සංගත පරමාර්ථය අතහරින්නේ. චිත්තචෛසික රූප කියන ටිකද ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියලා ප්‍රත්‍ය නිරෝධයට හිත තබලා තමයි මේ ටික අතහරින්නේ. නැත්තම් පරමාර්ථ රූපයක් හරි තියෙනවා කියලා හිත කියන මට්ටම තියෙනවා නම් ඒත් විඥාණයට බැස ගන්න පුළුවන් ඈ. එහෙමස් ඒද සංකතේ කෙලවර. එතකොට හැම වෙලාවෙම කිසිම ලෝකේ ඉන්න කෙනෙකුට කෙලින්ම මෙහෙම සිහි කරද්දි දැකපු දේ නිරුද්ධයි නේද කියලා නිරෝධයටම හිත දැස ගන්න බෑ. මේ කෙලස් බර වැඩි නම් රළු නම් දැන් අපි කියමු ඔගොලු දානශාලාව කියලා දැන් සිහි කරගන්නකොටත් එතන දානශාලාවක් නෑ කියලා කිව්වොත් එහෙම එකක් නෑ. සම්පූර්ණම නිරුද්ධ වෙලා කියලා කිව්වොත් හිත පිළිගන්නේ නෑ, හිත සැසඳෙන්නේ නෑ. මේ තියෙනවමයි කියලාමයි හිතෙන්නේ. ඒ හින්දා මහ භූත ගැන, උපාදාය රූප ගැන, වර්ණ සටහන ගැන, මේ වගේ හොඳට රූපය ගැන හොඳට ඉගෙන ගත්තා. රූපයේ පරමාර්ථමය ස්වභාවය ඉගෙන ගන්න හොඳට ටික ටික ඉගෙන ගන්නකොට හොඳට තේරෙනවා අපිට මේ මතක තියෙන වර්ණ සටහනක් ගැන. එතකොට මහ භූත තියෙන තැනක ඇහෙන් අවස්ථාවටයි මේ වර්ණ සටහනක් හදලා පෙන්වන්නේ, ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ ඒක නේද? ආපහු එතන තියෙන මහ භූත ටික නිසා ආයෙත් මේ චක්කු ධාතුවට ඒ රූපය ගැටෙන මේ වගේ සංඥාවක් සටහනක් උපදන්න පුළුවන් කියන නුවණ එයාට හිටිනවා. එහෙම නැත්නම් අපි මහ භූත ටිකටත් එක්ක තියලා ගෙඩි පිටින්ම මේ හිතාගෙන තමයි මේ තියනවා කියලා හිතාගෙන ඉන්නේ. එකයි අපි සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි නේද කියන එක හිතට කිසිම වෙලාවක ගන්න බෑ. සැසඳෙන්නේ නිරෝධයට, සක්කාය නිරෝධයට හිත බැස ගන්නෑ කිසිම වෙලාවක, පිළිගන්නේ. ඒ හින්දා තමයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන සංකත පරමාර්ථයන්ගේ ලක්ෂණ ටිකක්. ඒ පරමාර්ථ ස්වභාවය ටික ටික පෙන්න කුටිය, ශාලාව, මිනිස්සයා කියන හැඟීමක් අපි පවත්වන තැනක තියෙන මෙහෙම දෙයක් නේද කියලා පෙන්නන්න අර එක්ක තියෙන බර අඩු වෙනවා, අර එක්ක හිතේ තියෙන බැඳීම අඩු වෙනවා. අඩු වෙනකොට ආධ්‍යාත්මික පැත්තෙන් හිත සමාධිය වෙනවා. බාහිර පැත්තෙන් නැඹුරු වෙලා ඉන්න ගතිය අඩු වෙන්න ඔහොම පෙන්නකොට කරන්නේ මේ අපි මේ පැත්තෙන් තව උපායක්. හිත සමාධි වෙනවා, නීවරණ ධර්ම අඩු වෙනවා. ඒ සමාධිගත මනසට පුළුවන්කම තියෙනවා යම් දවසකදී සංකත පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය බලන්න. නැත්තම් ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය දැන් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධයි. හේතු නිසා හටගත් ස්කන්ධය හේතු නැතිව නැති වෙලා නේද කියන එකේ ළඟ සිටිනවා. එතකොට අන්න ඒ මට්ටමට කියනවා නිරෝධ සංඥාව කියලා. මේ දැකපු පැත්තේ නාම රූප දෙකේ නිරෝධයේ හසු වෙනවා නම් ඔකට කියන සලායත නිරෝධය කියලා. අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදිලා නැහැ, වර්තමාන ඇහැ හටගෙන නිරුද්ධ වෙච්ච එකක් කියලා වර්තමාන ඇහි නිරෝධය පේනවා නම් ඒ වගේම අතීත කන නිරුද්ධ වෙලාමයි, අනාගත කන ඉපදිලා නැහැ, වර්තමාන කන හටගෙන නිරුද්ධ වෙලා වෙන ධර්මයක් කියලා අපිට තේරෙනවා නම් මේ ආයතන ටික ඉතුරු නැහැ. ඔන්න ඔතෙන්ට තමයි නිරෝධ සංඥාව කියන්නේ අසංකත පරමාර්ථය කියලා. ඔය චිත්තචෛසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරක් තියෙන්නේ. ඉස්සෙල්ලාම ලෝකෙන් අපිට අයින් වෙන්න තියෙන්නේ සංකත පරමාර්ථයන්ට හිත තබල. සංකත පරමාර්ථයට හිත තබල ලෝකිය අතහරිනවා, අසංකත පරමාර්ථයට හිත තබල සංකත පරමාර්ථය අතහරිනවා. මේ විදිහට තියෙනවා. ඔක අපි නිවනට යන මඟ නිවන පැත්තකින් තබලා ලෝකෙ බෙදනවා සත්‍ය දෙකකට, සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. මේ සත්‍ය දෙක හඳුනා ගන්න ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි පේන්න තියෙනවා බැරි වෙලා විමසීමකට ලක් කළොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍යයේ ස්වභාවය තමයි පේන්නේ නැහැ, විමසනකොට මතුවෙලා යනවා. සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා සත්‍ය දෙකක් තියෙයි. මේ දෙක හඳුනා ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ දෙක තමයි මොකද්ද? සම්මත සත්‍ය පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍ය පේන්නේ නැහැ විමසනකොට මතුවෙලා. දැන් අපි කියමු අපිට පුද්ගලයෙක් කියලා පේන්න තියෙනවා. සම්මත සත්‍ය. දැන් මේ පුද්ගලයෙක් කියලා පේන්න තියෙනවා. බැරි වෙලා විමසන්න ගියොත් කෙස්ද පුද්ගලයා ලොම් නිය දත් හම් මස් නාරයට කන බොන ආහාරෙන් හැදුණු මේ කොටස් ටිකක් තියන්නේ කියලා විමසුවොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍ය සත්වයේ පුද්ගලයක් නැති ධර්මතාවයක් මෙතන තියන්නේ කියලා පවතින පරමාර්ථ සත්‍යයක් තියෙන පේන්න නැහැ. විමසනකොට එකමතු වෙලා එනවා. තේරුණාද කියන්නේ? සම්මත සත්‍යයේ ස්වභාවය පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථ ස්වභාවය පේන්න නැහැ විමසනකොට මතු වෙලා එනවා. දැන් ශාලාව කියලා අපිට පේන්න තියෙනවා. අපි මේක විමසීමේකට ලක්කොලොත් ශාලාව කියන්නේ සීට් ටිකද? නැත්නම් මේ පරාල කෑලි ටිකද? නැත්නම් ගඩොල්ද? වැලිද? සිමෙන්තිද? කියලා මෙහෙම විමසූ ද්‍රව්‍ය රාශියක් අවකාශ ධාතුව තුල රාශි විච්ඡ ද්‍රව්‍ය රාශියක් වෙන්නේ සලාව කියන එක අතුරුදහන් වෙනවා. එතකොට එහෙම ද්‍රව්‍යයක් නැති ස්වභාවය තමයි යථාර්ථය. ඒකමතු වෙලා එනවා. ඉතින් හැම වෙලාවෙම අපි භවනා කරනවා කියලා කියන්නේ සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ පේන්න තියෙන සම්මත සත්‍ය අතුරුදහන් කළා පේන්න නැති පරමාර්ථමය ස්වභාවය මතු කරගන්න උත්සාහවත් වෙන එකට තමයි අපි භාවනා කරනවා කියන්නේ. විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ. ඒක කරගන්න පහසු වෙන්න තමයි චිත්ත සමතයක් වඩන්නේ. එහෙම කරන්නේ මොකටද? කරනකොට මේ ලෝකයේ තුල මේ සම්මතය ඇත්ත වෙලා ඒක ඇත්තම දෙයක් ඇත්තටම තියෙන දෙයක් වෙලා ඒක එක්ක බැඳිලා කරන මේ ගනුදෙනුව ටික ටික අඩු වෙනවා. සැබෑම ස්වභාවයේ මතුවෙන්න මතුවෙන්න පේන්න තියෙන දේ බොරු කරන්න බොරු කරන්න අතුරුදහන් වෙන්න අතුරුදහන් වෙන්න පරමාර්ථමේ ස්වභාවයේ අතුරුදහන් වෙන්නේ. ඒක පරමත්ත කියලා කියන්නේ විමසලා 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 මතුකොළොත් ආයේ ඒක අතහරින්න විමසන්න ක්‍රමයක් නැහැ ලෝකෙ තුල. ඒකද අතහරින්න තියෙන එකම ක්‍රමයක් තියෙනවා අසංගත පරමාර්ථයට හිත තබල විතරයි. ඒ සම්මත පරමාර්ථය මතු කරලා ගත්තාම ඒක තුල ඇලෙන්න ගැටෙන්න දේවල් නැහැ. ලෝභ දේශ දෙක හික්මෙනවා. ලෝභ දේශ දෙක හික්මෙනවා. ඊට පස්සේ සංගත පරමාර්ථ ධර්මයන්ගේ පරමාර්ථ ධර්මයන්ද හේතු ප්‍රත්‍යයයි හේතු නිරුද්ධෙන් ඒ ධර්මයේද නිරුද්ධ වෙනවා කියන අවබෝධයට ගත්තාම අවිද්‍යානුසයත් දුර වෙනවා. එතන අවිද්‍යානුසය අනුසය වෙනවා තව ඔය සතර පරමාර්ථය කියන තැන. ඒ අවිද්‍යානුසය කියන ටික ද අතහැරෙන්නේ අසංගත පරමාර්ථයට හිත දකලා. අපි කියමු රාග දේශ මොහ කියන මට්ටම තමයි විපල්ලාස කියන රාග දේශ මොහ කියන මට්ටම තමයි ලෝකයේ ඇතුළ. එතකොට අලෝභ දේශ මොහ කියන මට්ටම තමයි සතර සංඝත පරමාර්ථ ධර්ම. එතකොට සමත විපස්සනා කියන මේ ධර්මයන්ගේ කෙරෝලම ගත්තාම සංඝත පරමාර්ථ ධර්මයන්ගේ අතහැරීමක් වෙනවා. ඒ වගේ අපි භාවනා කරනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණාවයි කරන්නේ කියන එක තව පැත්තකින් තේරුම් අරගෙන තියන්නට
ඕනේ.
මොකද්ද? ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියලා නිරෝධය අවබෝධ වෙනවා. එතකොට හටගත් දේක නිරෝධයේ දකින්න එකට කියනවා නිරෝධ සංඥාව කියලා. සංඥාවක් තියෙනවා ප්‍රත්‍ය නිරෝධයේ දකින්න සංඥාව. නිරෝධ සංඥාව. සංඥාවක් නිරුද්ධ කරන්න පුළුවන් එතකොට ඒකට කියන සංඥා නිරෝධය වේදනා සංඥා වේදිත නිරෝධය සමාපත්තිය කියලා ඒක නිරෝධය අනිකක් සමාපත්තිය අනිකක් සමාපත්ති බලෙන් නිරෝධයට සමවැදී හැකි එතකොට හැම වෙලාවෙම සමුදයට සාපේක්ෂව නිරෝධයක් වෙන්නේ හැබැයි නිරෝධයට සාපේක්ෂතාවයක් නැහැ හොඳට ඒක මතක තබා ගන්න ඕනේ නිවුනන නිවුණු දෙයකට සාපේක්ෂව සාපේක්ෂයක් තියෙද? ඇති දෙයකට සාපේක්ෂයි නැහැ කියන්නේ. නැත්තම් නැති එකට සාපේක්ෂයක් තියෙද? ඒ වගේ සමුදයට සාපේක්ෂව Nirodhi අරමුණු කළ හැකි. නමුත් Nirodhiට සාපේක්ෂතාවයක් නැහැ. Nirodhi අරමුණු කරන්න පුළුවන්. ඒක තමයි ඒක තමයි දැන් සම්මත සත්‍යයේ ස්වභාවයේ පේන්න තියෙනවා විමසනකට අතුරුදහන් වෙනවා පරමාර්ථ ස්වභාවයේ පේන්නේ නැහැ විමසනකට මතු වෙනවා විමසනවා කියන එක කාරණාවෙන් සම්මතය අවලංගු කරනවා පරමාර්ථය මතු කරනවා විමසීම කියන එක සිද්ධාන්තයෙන් සම්මතයේ පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියන්නේ පරමාර්ථය පේන්නේ නැහැ විමසනකොට මතු වෙලා යනවා කියන්නේ එතකොට මේ විමසනවා කියන සිද්ධිය ගත්තම මාර්ගය අරමුණක් විමසනවා කියලා කියනකොට නුවණින් මෙනෙහි කරනවා කියනකොට ඒකෙන් වැඩ දෙකක් ගන්නවා මොකද්ද සම්මතය අතුරුදහන් කරවල පරමාර්ථය මතු කරලා ගන්න කියන එක මෙතන කනබුන ආහාරෙන් හැදුණු සතර මහා ධාතු රූපයි කියලා පෙන්නකොට පුද්ගලික සත්‍යයක් කියන ප්‍රඥාප්තිය අතුරුදහන් වෙනවා නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන ධර්මතාවේ මතුවෙලා එනවා එතකොට තියෙන දේ තමයි හැම අරමුණක් ගානේ මොහොම බලනකොට මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස කියන ටික තමයි පුද්ගල භාවයත් එක්ක ගෙවිලා තියෙන අපිට අතහැරලා තියෙන දැන් ඔක නොදකින තාක් අපි පුද්ගලයෙක් හැටියට දකිනකොට නිකම් පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලයා අපිට කෙනෙක් වෙලා පුද්ගලයෙක්ව බැඳීමක් කියලා මේ ශරීරයත් එහෙම මේ ශරීරයේ පුද්ගලයෙක් වෙනකොට පුද්ගලයා මම වෙලා මම පුද්ගලයෙක් පුද්ගලයා මම වෙලා විමසනකොට මාව තමයි අතහැරෙන්නේ පුද්ගල භාවයත් එක්ක අතහැරෙනවා තමන්ව පුද්ගල භාවයක අතහැරෙනවා සහෝදරයෝ ඥාති හිතයිසී යාළු මිත්‍රයෝ කියන කොටස් ටිකම අතහැරෙනවා ඒ ඔක්කොම සම්මත නිකම්ම පුද්ගල භාවය විතරක් අතහැරෙනවා නෙමෙයි ඒක විශාල කෙලෙසියක් අතහැරෙනවා ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද තම්මස් කියලා කුණපු කොටස් ටිකක් ගත්තොත් අපි රූපයක් දිහා බලාගෙන නටන දානේ කෙස් ටික මරුණෝ හම මරුණෝ කියලා අඬනවාද නැත්තම් සතර මහා ධාතුව පටවි ධාතුව නැති වුණා අයියෝ අම්මෝ කියලා අඬනවාද නෑ අපි අඬන්නේ අනේ අම්මා මරුණා නේද මගේ අම්මා කියලා තමයි පොපියට අත දෙක අඬන්නේ ලෝකයා ඔය සමහරු මම දැකලා තියෙනවා ඔය පාසපුර වලට එන්න ගියාම අනේ මගේ තාත්තා ගෙනියන්න එපා මගේ තාත්තා තියලා යන්නෝ කියලා පෙට්ටිය බදාගෙන අඬනවා අම්මා ගෙනියන්න එපා මගේ අම්මා කියනවා දැන් ඇත්තටම බලන්න තමන්ගේ හිතේ මේ නිමිත්ත මොනතරම් විහිසක් ඇති කරනවද කියන එක හැමදාම කනබුන ආහාරෙන් හැදෙනු කුණුපු කොටස් ටිකක් තියෙන තැනක ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපයේ හිතින්ම සිහි කළා අරගෙන මේ මගේ අම්මා නේද අම්මමට කණ්ඩ බුණ්ඩ දෙනවා නෑව්ව ඇඳුව පළඳුව කළා අර හිතේ තියෙන නිමිත් එක්ක හැතිරලා මේ අම්මමයි කියලා උපාදාන වුණාම භවය කියලා කියන්නේ මම මේ හිතන්නේ පිවුණු දෙයි පිනින්නේ මට මේ දෙයි කියලා මේ මම හිතපු විස්තර ටික බාහිර පෙනෙන පැත්තට අයිති කියන තැනකින් තමයි රඳවලා නතර කරන්නේ භවපච්චය ජාති එහෙනම් අම්ම බලන්න ඕනේ යනවා අම බලන්න යනවා කියලා අර හිතේ තියෙන ගතිය සිහි කරගෙන ඔන්න ඇහැ රූප චක්කු විඥානේ උපදින ඔන්න පේනෙනවා ආයි. දැන් ආයත අනාත්ම රූපෙ පේනෙන. ආයත් පෙනීම අවසන් වෙනකොටම අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භාව ආපහවර නිමිත්ත සිහි කරගෙන හරි මම අම්මා දැක්කා. අම්මව බලලා ආවා අම්මා එක්ක කතා කරලා ආවා කියලා හිතෙන් සිහි කළා හිතලා ඔන්න සාධාරණීකරණය කළා තියාගන්න. ඔය ටිකේ දෝෂේ තමයි අර අනාත්ම ස්කන්ධ ටික විපරිණාම වෙන දවසට දැන් පෙනෙන තමන්ට අම්මා මැරුණා වගේම අම්මා මැරුණා අනේ මගේ අම්මව වලලන්න එපා අම්මව ගෙනියන්න එපා කියලා කෑ ගහන අය දැකලා නැද්ද? දැකලා තියෙන්න ඕන තරම්. එතකොට අද කීයක නෙමෙයි පුතේ පඨවි ධාතුව විපරිණාම වෙනකොට මව මල දුක වින්දේ අපි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු විපරිණාම වෙනකොට අපි විඳින්නේ මව මල දුක, පියා මල දුක, සහෝදරය සහෝදරී ඥාති හිතේසින් මැරුණු දුක. මොකක් නිසාද? මේ සම්මත සත්‍ය ඇත්තක් වෙලා. සම්මතයේ ඇත්තක් කරගෙන තියෙන්නේ මේ අවිද්‍යාව හරහා, පටිච්චසම්පද සිද්ධිය හරහා. කෙනුණු විපාක ටිකේ තමයි පරමාර්ථමය ස්වභාවයක් තියෙන්නේ. පෙනෙන්නේ විපාක පැත්තේ තියෙන පරමාර්ථමය ස්වභාවය නොදන්නාකම නොදකිනකම නිසා ඒ ටික දැකපු අහපු දේවල් සිහි කළා අරගෙන සම්මත රාමුව කදා ගන්නව මනසේ. හදාගෙන ඉතින් මෙයා කරන සිහි කරන ටිකම තමයි පෙනෙන්නේ. පෙනෙන ටික තමයි සිහි කරන්න කියලා. එතකොට ඔය වගේ මට්ටම ගත්තාම ලෝකේ සම්මතේ ජීවත් වෙනවා. ඔහොම ජීවත් වෙන ජීවිතය ඇතුලේ තියෙන්නම දුක. තමන් කැමැත්තෙන් තණ්හාවෙන් හදාගත්ත ලෝකය කැඩෙන බිඳෙන වස්තු මත කැඩෙන බිඳෙන්න පුළුවන් ද්‍රව්‍ය ටික කරයි තමන් මේ සෙනෙහස ගොඩනගාගෙන තියෙන්නේ. අපි කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතුවට ඒ ද්‍රව්‍ය වෙනස් වෙනවා. ද්‍රව්‍ය වෙනස් වෙච්ච දවසට මට පෙනෙන්නේ අපිට පෙනෙන්නේ අර කෙනා පුද්ගලයා නැති වුණා මැරුණා කියන තැනකින්. ඒකයි දැන් ධර්ම දේශනාවක් ගත්තහම ওই දේශනාහාරෙදි වගේ පෙන්වන්නේ මොකද්ද? ධර්ම දේශනාවක ප්‍රධාන වශයෙන් අඩංගු විය යුතු කරුණු හයක් තියෙනවා. ආස්වාදේ, ආදීනේ, ආදීනවේ, නිස්සරණේ, ඵලය, උපාය, ආනිත්‍ය කියලා. ඒ කියන්නේ මේ රූපයක් දරුවෙක් හැටියට අම්මා පච්ච කෙනෙක් හැටියට අරගෙන සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙනකොට ඒක යම් ආස්වාදයක් නැතුව නෙමෙයි. දරුවව ඉඳින්න පුළුවන්, උත්සාහ කරන්න පුළුවන්, උඩ දාන්න පුළුවන්, තුරුල් කරගන්න පුළුවන්. දරුවා කියන තැනකින් අරගෙන සතුටු වෙන්න හැකියි. ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනෝ බොහෝ. ඒ ආස්වාදේ වගේම තමයි ආදීනෝ බොහෝ. දරුවා ලෙඩ වෙච්ච දුක, දරුවා මැරිච්ච දුක වගේ මහා දුක් ගොඩක් විඳින්න වෙනවා. ඒ නිසා ආස්වාදේ ටිකයි ආදීනෝ ගොඩයි නම් නිස්සරණය කැමති විය යුතුයි. ඒකයි ආදීනෝ හොඳට පෙන්වපු තරමටයි මේකේ ආස්වාදේ ටිකයි ආදීනෝ ගොඩයි. අර කුෂ්ඨ රෝගිය කුෂ්ඨ කහනකොට ආස්වාදේ ටිකයි ආදීනෝ ගොඩයි වගේ මේ අරමුණ මේ විදිහට පරිහරණය කරනකොට හිතට සතුටක් දැනෙනවා, ආස්වාදයක් දැනෙනවා. හැබැයි ඒකම තමයි ඒ අරමුණ නිසා විඳින්න වෙන ආදීනෝ ගොඩක්. ඒ ළමයා ජීවත් කරවන්න උත්සාහවත් වෙන්නත් ඕනේ කායික මානසිකව අවුව වැස්ස පින්න නොබල මෙහෙන් තමන්ට මහන්සි වෙන්නත් ඕනේ. ඒ තරම් හොඳට හදලා තමන් කියන විදිහට හැදුන්න නැත්නම් ඒකී කරුණොත් ඒකත් දුකයි. ඊට පස්සේ ඒ රූපේ මෙටියට රෝගයක් හැදුනත් ඒකත් දුකයි. බැරි වෙලා හදිසි මැරුණොත් ඒකත් දුකයි. ඒ විතරක් නෙවෙයි ඒ රූපයේ කෙරේ තණ්හාවෙන් ඉඳලා තමන් සතර අපායට යන එකත් දුකයි. ආස්වාදේ බොහෝම ටිකයි, ආදීනෝ බොහෝයි. සමහරවිට මේ චූටි ආස්වාදයට තියෙන ආදීනවේ අවුරුදු සමහරවිට කල්ප කෝටි ගණනක් වෙන්න පුළුවන් ආදීනවේ. ආස්වාදයේ මේ අවුරුදු 50කට 60කට ඒ 50ක් 60කුත් නැහැ. ඒකද ආදීනව ගොඩක් මැද. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ යමක ආස්වාදයේ පෙන්නලා ආස්වාදයේ වගේම මේක ඇති බොහෝ දුක්ඛෝ බොහෝ පායසෝ බොහෝ ආදීනෝ. බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිත, වෙහෙස සහිතයි, බොහෝ ආදීනෝ සහිතයි කියලා පෙන්නලා නිසරණේ පෙන්නනවා. ඒ නිසා මේකේ චන්දරාග ප්‍රහාණය, මේ අරමුණේ තණ්හාවගේ අත්හැරීමක් තියෙන මේක වඩා සුදුසුයි, වඩා හොඳයි කියලා නිස්සාරණය කරනවා. ඊට පස්සේ ඒකට උපාය පෙන්වනවා, මෙන්න මේ විදිහට කරන්න, මෙන්න මේ විදිහට බලන්න කියලා. ඊට පස්සේ ආනිත්‍ය පෙන්වනවා. ආනිත්‍ය කියන්නේ අනකිරීම, සීලයක පිහිටන්න, පිහිටලා මෙන්න මේ විදිහට බලන්න කියලා පෙන්වනවා. පෙන්වනකොට ඔගලන්ට මෙන්න මේ හේතු ටික නැති වෙලා මෙන්න මේ ඵලය ලැබෙනවා. රාග දේශ මොහ කියන කෙලෙස් ටික දුරු වෙලා මේ නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා පෙන්වනවා. ඔයගේ දේශනාවක් ගත්තහම දේශනාව ඇතුලේ චතුරාර්ය සත්‍යය කිසිම වෙලාවක මේ ලෝකයේ නිස්සරණය, ලෝකෙ මිදලා යන්න කැමති වෙන්නේ ආදීනවයක් පෙන්වෙ නැත්තම්. ආදීනවේ විතරක් පිළිගන්නේ ආස්වාදයක් පෙන්වෙ නැත්තම්. ඔකේ චරිත තියෙනවා දැන්. උද්ගටිතඤ්ඤ වගේ පුද්ගලයෙකුට ආදීන විතරක් පෙන්වුවහම, නිස්සරණය විතරක් පෙන්වුවහම ඇති. කෙලින්ම මාර්ගය විතරයි කියන්නේ. ඒ කියන්නේ තන මේකට චන්දරාග ප්‍රහාණය කිරීම සුදුසුයි. චන්දරාගය නැති කිරීම මේ රූපය ආරම්භය වටිනවා. ඒ සඳහා මේක කරන්න කියන ටික පෙන්වුවහම ඇති. අනිත් කෙනාට විපරිතඥයාට ආදීනවයයි නිස්සරණය දෙකම කියන්නේ. මෙච්චර මෙච්චර ආදීනවයක් තියෙනවා. ඒ නිසා මේකට චන්දරාගය දුරු කිරීම සුදුසුයි මේ වස්තුන්ගේ. ඒ සඳහා මෙහෙම කරන්න කියලා පෙන්නනවා. මොකද්ද ප්‍රශ්න දෙක? සතර මහා ධාතු කය ඇසුරු කරගෙන විඥානේ පවතිනවා. විඥානේ පවතිනද මේ පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කය නැත්තම් රූපී උපකාරයේ භූමිය කලුරිය කරන්ඩ අපි අර ඊයේ කතා කළේ කෙනෙක් මැරෙන්න පුළුවන් ක්‍රම හතර. රූපී පැත්තේ විඥානේ පවතින්ද බැරි විදිහට රූපී භෞතික පැවැත්ම බිඳීම නිසාත් විඥානය මේ රූපයෙන් මිදෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, නිරුද්ධ වෙන්න පුළුවන්. සතර මහා ධාතු රූපයේ එහෙමම තියෙද්දී කිසිම දෙයක් නොවි සිතේ තියෙන කර්මාවශ ඉවර වෙලත් විඥානයක් මේ කයෙන් චුත වෙන්න පුළුවන්. කයේ ආවුසත් හිතේ ආවුසත් දෙකම තියෙද්දිත් හදිසි අනතුරකින් එහෙම නැතිනම් ඔය කර්මයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා තව. කර්මයක් වෙනස් වෙන ක්‍රම. කාල සම්පත්‍ය විපත්ති, කාල විපත්ති, ගති සම්පත්ති, ගති විපත්ති, උපදි සම්පත්ති, උපදි විපත්ති, ප්‍රයෝග සම්පත්ති, ප්‍රයෝග විපත්ති කියලා ප්‍රධාන කාරණා අටක් තියෙනවා. මේ අටට පුළුවන්කම තියෙනවා කර්මයේ ගති වෙනස් කරන්න. අපි කියමු කාල විපත්තියක නම් ඉපදිලා තියෙන්නේ එයාගේ රූපේ අවුරුදු 80ක් හරි 100ක් හරි ජීවත් වෙන්න පුළුවන් මනුස්ස රූපෙකුත් තියෙනවා. අවුරුදු 1000ක් විතර ප්‍රතිසන්දිසිතේ කර්මාවශක්තියයි. ඒත් මේ කාල විෂමතාවය නිසා, කාල විපත්ති, විපත්ති කාලයක් නිසා මේ රටේ ඉන්න ඔක්කොම කට්ටිය මරනවා කියනත බෝම්බයක් දැම්ම කියනකො ඒකට අහුවිලා සමහරට මැරෙන්න පුළුවන්. ඒ වගේ කර්මය වෙනස් වෙන න්‍යායන් තියෙනවා සමහර විට. ඒ වගේ තැනකදී කර්මය යෞෂය දෙකම ඉතුරු වෙලා මැරෙන මරණයට කියන උපච්ඡේදක මරණය කියලා. ඔක මේ පහන් දැල්ලකට පහනකට උපමා කළා පෙන්වන ධර්මයේ. මේ පහනේ තෙල් ඉවර වෙලත් පහනක් නිවෙන්න පුළුවන්. ඊට පස්සේ පහන් තිරේ ඉවර වෙලත් නිවෙන්න පුළුවන්. පහනක තෙල් ඉතිරේ දෙකම තියදී හදිසි හුළඟක් ඇවිල්ලා නිවෙන්න පුළුවන්. තෙල් ඉතිරේ දෙකමම ඉවර වෙලත් පහන නිවෙන්න පුළුවන් කියලා මේ පහනක් නිවෙන්න තියෙන ක්‍රම හතර නේද? ඒ වගේ තෙල් ටික වගේ තමයි මේ ආවුස. රූපයක ආවුස අපි කියමු මනුස්ස රූපයක ආවුස. දැන් අවුරුදු පරමාවුස හැටියට 120ක් ගණන්ෙන්නේ නැහැ. දැන් කීයද? 80 90ද 100යි කියමුක අපි. අවුරුදු 100යි කියලා. මේ රූපක රූපපැත්තෙන් රූපය ආවුස කනගුණ ආහාරයෙන් හදන්න පුළුවන් රූපක ආවුස තමයි ආවුස කියලා කියන්නේ. ඒක අවුරුදු 100යි කියන්නකෝ. ඔය ආවුස හිඳිලත් මරනවා වගේ තමයි පහන තෙල් ඉවරලා. තිරේ ඉවරලා තෙල් තියදී තිරේ විතරක් ඉච්චිලා ඉවර වෙලා නිරෙන්න පුළුවන් වගේ කර්ම ශක්තිය. අවුරුදු 100ක් ආවුස ඇති මනුස්ස රූපයක ප්‍රතිසන්දිය ආපු විඥානේ කර්ම ආවුස තියෙන්නේ අවුරුදු 50යි නම් අවුරුදු 50න් එයා කාලක්‍රියා කරනවා. කලෝලිය කරනවා. තිරෙන්ඩම තෙල් තිබුණා තිරේ කෙටි නම් තිරේ ඉවර වෙලා ඉක්වන්ට මේ පහනක් නෙවෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 100ක් ආවුස ඇති ශරීරයක ප්‍රතිසන්දි වශයෙන් පැමිණි කර්ම විඥානය ආවුසත් අවුරුදු 100යි. කර්මයයි ආවුසයි දෙකම ඉවර වෙලා එතකොට දෙකම තියෙද්දිත් අර හදිසි අනතුරකින් මැරෙන්න පුළුවන්. එතකොට ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේද කියලා මරණය ක්‍රම හතරකට අර්ථ දක්වනවා. ආයුක්ඛය කියලා කියන්නේ ආයුෂ හිඳීමෙන් ඔය කිව්වා වගේ වාහනයකට හැප්පිලා හරි මොනවා හරි වුණා කියන්නේ. ඒකද ඒ ආවුෂේ ඉවර නිසා සමහරට බොහෝ වෙලාවක කර්ම ආවුෂේ ඉවර වුණාම ගොඩක් වෙලාවට ඔහොම වෙනවා. එයා එතන යහත ජීවත් වෙන්නේ කර්ම ශක්තිය නැති නිසායි රූප බැඳෙන් බිඳෙන්නේ. එතකොට ආවුෂම ඉවර වෙලා මේ ශරීරයේ පවත්වීමේ හැකියාව නැතින් එහාට අලුත් දෙයක් කරලා ගන්න බෑ දිරලා වැඩි කියන තත්වයට පත් වෙන. දැන් පුතුවක් දිරුවොත් මේ පුතුවක අවුරුදු 25ක් පුළුවන් කියලා සාමාන්‍යයෙන් තියෙනවා අවශ්‍යතාවක් අපි කියනවා. ඊට පස්සේ එතෙක් එහාට මෙහාට කැඩුණොත් සමහරට කකුලට තව කකුල් කෑල්ලක් ගහලා පරිහරණය කරන ඔහොම ඔහොම කල්ලා ඒක පරිහරණය කරන්න බැරි තත්වයකට පත් වෙන දවසක් දිරලම යන. එදාට අයින් කරන්න වෙනවා. ඒ වගේ අපි ওই ගැරන්ටි වොරන්ටි කියලා දෙන්නේ මෙච්චර කාලයක් කැඩෙන්න තියාගත්තා කියලා. ඒ වගේ මේකටත් තියෙන එක්තරා කාලයක් රූපෙට. ඒ වගේ ආයුෂයේ හිඳිලා හෝ කර්මයේ හිඳිලා හෝ කර්මයේ ආයුෂය දෙකම තියද්දී හෝ කර්මයේ ආයුෂය දෙකම හිඳිලා මැරෙන්න පුළුවන්. ඒක එකක්. උද්ගටිතඤ්ඤ පුද්ගලයාට නිස්සරණය කිව්වහම ඇති. විපරිතඤ්ඤ පුද්ගලයාට ආදීනවය නිස්සරණයයි පෙන්වන්නේ. ඤෙය්‍ය පුද්ගලයාට ආස්වාදයක් පෙන්වලා මේකෙන් නැත්තං එයා පිළිගන්නේ. මෙහෙම මෙහෙම සතුටක් එනවා. සැපක් ලැබෙනවා. හැබැයි යුවේ සැපය තුල බලන්න හොඳට සැපේ මෙන්න මෙච්චරයි මේකේ ආදීනව මෙන්න මෙච්චරයි කියලා මේ දෙක තුලණය කළා තීරණය කළා බලලා එයාගේ කැමැත්ත නම්ම ගන්න වෙනවා ඉබේම මේ පැත්තට. ඉස්සෙල් නැත්තං ආදීනව කිව්වට හිත නැඹුරු වෙන්නේ නැහැ. ආස්වාදයක් පෙන්නලා ආධිනත් පෙන්නලා මේ දෙක ගලපලා මේකෙ මෙච්චරයි වෙන්නේ මේකෙන් ඔයාට මෙච්චර හානියක් වෙනවා මේකේ හානිය පැත්ත වැඩි කියලා නිස්සරණ පැත්තට කැමති කරනවා. කැමති කරගෙන ඒ සඳහා උත්සාහවත් කරනවා. ඒ විදිහට පදපරම කියන පුද්ගලයාට මතු අනාගතයේ හේතු පිණිස පවතී. පදපරම කියලා කියන්නේ වචනේ පරම කොට තියෙන්නේ. ඒ කියන්නේ වචනයක් ඇහුවම වචන ටික විතරයි වචනෙන් පෙන්නන අර්ථය කිසි වෙලාවක එයාගේ හිතට වදින්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මම අපි කියමු සම්මත සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. කිව්වහම සම්මත සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා කියලා තේරෙනවා. සම්මතයේ ස්වභාවය විමසනකොට අතුරුදහන් වෙනවා, පරමාර්ථයේ විමසනකොට මතුවලා එනවා කියලා කිව්වට එහාට ඒක ගලප්ප ගන්න බෑ, තේරෙන්නේ නැහැ, හිත සැතපෙන්නේ නැහැ. වචන දන්නවා, වචනවල සමහරට ඒ වචනේ තේරෙයි, නමුත් කිව්වට මේක කරන්න ඕනේ කොහොමද කියලා රැඳෙන්නේම නැහැ හිත. මේ බාහිර දේම එක්ක විතරමයි තියෙන්නේ ගන්නේ. නමුත් මෙහෙම එකක් තියෙනව නේද කියන අනුමාත්‍ර සංඥාවක් ඉතුරු. ඒක එයාට මත්තේ හිත පිණිස සැප පිණිස පවතිනවා, මත්තේ දියුණුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා හතර පුද්ගලයන්ටම දේශනාවක අන්තර්ගතය එකයි. නමුත් කෙනා කෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් ඒක ග්‍රහණය කරගන්න. එතකොට හැම වෙලාවෙම හොඳට මතක තබා ගන්න, වැඩි බරක් ලෝකේ තියෙන්නේ, වැඩි දුකක් තියෙන්නේ කෙලෙස් පැත්තේ. සත්ව පුද්ගල භාවයෙන් එන ජරා මරණ දුක් ටික ඔක්කොම තියෙන්නේ ක්ලේශ භවය තුල, කර්ම භවය තුල. ස්කන්ධ පරිහරණයේ දුක තියෙන්නේ උප්පත්ති භවයේ තුල. දැන් අපිට දුක එන ක්‍රම දෙකක් තියෙනවා. කෙලෙස් නිසාද දුක එනවා, ස්කන්ධ පරිහරණය නිසාද දුක එනවා. කොච්චර කෙලෙස් නැති කළත් බඩගින්න දැනෙන කම, පිපාසය දැනෙන කම, සීත උෂ්ණ නැති මදුර අවුසුලන් ස්පර්ශේ කියලා මේ කය කෙලවර කොට ඇති යම් වේදනාවක් තිබුණොත් ඔය ටික විඳින්න වෙනවනේ, විඳින්න වෙනවා. නමුත් ඕකේ දුක කෙනෙකුට ඉවසිය හැකි, යැපිය හැකි. එකක් මහා රළු දුක්, බඩේ කැක්කුම්, කන් කැක්කුම් වගේ දුක් එන්න පුළුවන්. නමුත් ඒ දුකට වඩා ලෝකේ බලවත්ම දුක තමන්ගේ එකම දරුවා මැරිලා, එහෙනම් තමන්ගේ ස්වාමියා මැරිලා, තමන්ගේ බිරිඳ මැරිලා, තමන්ගේ මහා වටිනා වස්තුවක් විනාශ වෙලා ඇති වෙන දුක ඒ පුද්ගලයාව ජීවත් කරවන්නෙත් නැති වෙන මට්ටම. සමාජයක පොපු හිර වෙලා මැරෙනවා කියයි, සිහි මුලා වෙනවා කියයි, පිස්සු හැදෙනවා කියයි, ඒ තරම් ඒ දුක ඔරොත්තු දෙන්නේ. ඔය කෙලෙස් පැත්තේ තියෙනවා. ක්ලේශ පරිනිර්වාණය කියනකොට සත්ව පුද්ගල භාවයෙන් එන සියලු දුක නිදහස් වෙනවා, සියලු දුකෙන් මිදෙනවා. කන්ද පර නිර්වාණය කියන තැන්ට මේ උපත්ති භවය තියෙන දුකෙන් ද නිදහස් වෙනවා. එතකොට හැම වෙලාවෙම එක දෙයක් අපි කෙටියෙන් හඳුනගෙන තිබුණාම සත්‍ය බල දෙකක් තියෙනවා, සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. සම්මත සත්‍ය ස්වභාවය පේන්න තියෙනවා, විමසනකොට අතුරුදහන් වෙනවා කියලා දන්නවා. පරමාර්ථ සත්‍ය පේන්න නැහැ, විමසනකොට මතුවෙනවා කියලා දන්නවා. මේ සම්මත සත්‍ය තුල තමයි පේන්න තියෙන දේ තුල තමයි ඇලීම් බැඳීම් සංයෝජන ඕග යෝග ග්‍රන්ථ නීවරණ කියන මේ ඔක්කොම කතා ටික තියෙන්නේ. පේන්න තියෙනවා, නමුත් විමසනකොට අතුරුදහන් කරන්න පුළුවන් එකක් එක්ක බැඳිලා තමයි දුක්ඛ සමුදය සත්‍ය තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම හැම අරමුණක්ම විමස 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 පරමාර්ථමය ස්වභාවය මතු කළා, අර සම්මත ස්වභාවය අතුරුදහන් කරන්න උත්සාහවත් වෙනවා. ඒ අතුරුදහන් කරනකොට ඒක හිත ඇලිලා තියෙන බැඳිලා තියෙන මේ ගති ටික 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 අතුරුදහන් කරනවා. ඉතින් ඒකට උපාය පිණිස තමයි සමතකමට අහනකින් හිත වඩනවා. සමතේට උපකාර පිණිස සීලයක පිහිටලා තියෙනවා. සීලයක පිහිටලා සමතකමට අහනකින් හිත වඩවඩ සම්මත සත්‍ය අතුරුදහන් කරලා පරමාර්ථ සත්‍ය මතු කර ගන්න විදිහට උපාය කරන එකට තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. එහෙම කරනකොට මේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් එන දුක් ටික සම්පූර්ණම අතහැරෙනවා. සත්ව පුද්ගල භාවයෙන් එන දුක් කියනකොට බාහිර සත්ව පුද්ගල හැඟීමකින් විතරක් නෙමෙයි, මේ ආධ්‍යාත්මික සවිඥානික කය තමන්ව කියලා පෙන්නලා විඳින්න වෙන දුක් මට්ටමේ ඉඳලම ගෙවෙනවා. ඒ නිසා ඔය ටික අදට තේරුම් ගන්න ටිකක් තැන් තැන් වල කුතනක කුතනක හිටියත් පුතේ හිත වඩා ගන්න වෙහෙසෙන්න ඕනේ. උත්සාහවත් වුණොත් වැඩි දවස් නෑ පුතේ. කට්ටයක් තියෙන්නේ, මේ කට්ට කට්ට තියෙන්නේ කොටස් කොටස්. එක මට්ටමක් තියෙනවා, ඒ ටික පහිනකම් විතරයි අමාරු. එතනින් එහාට බොහොම පහසුයි. කියන්නේ කෙලස් සම්පූර්ණ නැති වෙනව නෙමෙයි, නමුත් නැති කරන්න පහසුයි. කයේ හිතේ අපහසුයක් නැහැ, නැතු වෙන්න පුළුවන්. අර ගේහෙනිසිත විතර්ක බර වැඩිකම තියෙන තාක් අපහසුයි. පුද්ගලයෝ සත්‍යයේ ඉන්නවා, ඒවා තියෙනවා කියලා ඒවේ අත්දැකීමත් එක්කම එන මට්ටම ඉක්මනට ගෙවා ගන්න මහන්සි වෙන්න ඕනේ. ගෙවා ගන්න කියන්නේ හිතට හුරු කරන්න ඕනේ හැම වෙලාවෙම. බාහිරයේ බලාගෙන සිත් උපදින උපදින වාරයක් ගානේ සම්මත සත්‍යය අරමුණු කරගෙන ඉන්න තමන්ට හොඳට ඒක හඳුර ගන්න පුළුවන්. ඒ සම්මත සත්‍ය පැත්ත තමයි දුක තියෙන්නේ, කෙලෙස් ටික තියෙන්නේ. දෙමව්පියෝ සහෝදරයෝ නැදෑයෝ යාළු මිත්‍රයෝ ගෙවල් දොරවල් කියලා සිහි වෙන හැම වෙලාවකම ඒ ටික අතුරුදහන් වෙන විදිහට අරමුණ විමසන්න. ඒ නිමිත්ත අතුරුදහන් වෙන විදිහට. ඒ කෙලෙස්ය අයින් වෙන්නේ නැහැ. කෙලෙස්ය අයින් වෙනවා, නිමිත්ත අයින් වෙනකොට ඉබේම නිමිත්තත් එක්කම කෙලෙස්ය අයින් වෙනවා. කෙලෙස් ඒ දරුවා කියන නිමිත්ත තියාගෙන කෙලෙස් විතරක් අයින් කරන්න බෑ. පරමාර්ථ ස්වභාවය පෙන්වනකොට මේ දරුවා නැත්තම් පුද්ගලයා කියන ගති අයින් වෙනකොට ඒ ගති එක්ක බැඳිච්ච කෙලෙස් ටික අයින් වෙනවා ඉබේ. එහෙමයි අයින් කරන්න තියෙන්නේ මිසක නැතුව පුද්ගලයෙක් හැටියට පෙනෙද්දි තණ්හාව අයින් විතරක් අයින් කරනවා කියන එක බෑ. දර්ශනයම වෙනස් වෙන්න ඕනේ. සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා. ඒ නිසයි මේ භවනා කරන්න කියලා කියන්නේ. භවනා කරනවා කියලා කියන්නේ ওই විදිහට මෙනෙහි කරන එක. හා හොඳයි, නැත්නම් තේරුම් ගන්නයි.